භාවනාවේ පුහුණු කළ යුතු දෙයක්, නැවත නැවත පුහුණු කළ යුතු දෙයක්, ජීවිතයේ තුල භාවිතා කළ යුතු දෙයක්. භාවනාව කියන්නේ ආයත්තමක්, විලාසිතාවක්, ආභරණයක් හෝ චාරිත්‍රයක් නොවේ, හැකියාවක්, කුසලතාවයක්. පැටලෙන්නේ නැතිව, පටලව ගන්න නැතිව කටයුතු කරන්නේ කොහොමද, ඉන්නේ කොහොමද, ඒ දැනුමයි, හැකියාවයි, දැක්මයි, කුසලතාවයයි භාවනාවෙන් දිනු වෙන්නේ. භාවනාව යනු ගුප්ත මන්ත්‍රයක් නොවේ. ඒ කිසිම ගුඪ බවක්, ගුප්ත බවක් නැහැ. විවෘතයි, පැහැදිලි. මොන මොන හේතු නිසාද සිතක් අවුල් වෙන්නේ භාවනාවේදී, ඒ හේතු හඳුනාගන්න පුළුවන්. මොන මොන හේතු එකතු වුණාමද සිතක් නිරවුල් වෙන්නේ, අවුල් වෙන හේතු අත්හරින්න, නිරවුල් වෙන හේතු සමග එකතු වෙන්න. එක් පැත්තකින් ඉතාම සරලයි. ඒ සරල වූ භාවනා ගමනේදී ලැබෙන අත්දැකීම්, මතුවන ගැටලු, කතා බහ කරන වෙලාවයි මේ සාකච්ඡාව. ප්‍රායෝගික ගැටලු තිබෙනවා නම් මතු කරන්න, බෙදා ගන්නට භාවනාමය අධ්‍යක්ීම් තිබෙනවා නම් බෙදා ගන්න. මේ ඒ සඳහා අවකාශය.
උදේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් පැහැදිලි කර දෙන්න කාරණාව, එහෙදි සික කඩපත කරන්නේ කියලා කොහොමද කළා තිබුණා පැහැදිලි. නමුත් ප්‍රායෝගිකව කෙවිදිට කඩපත විදිහට සික පරිවර්තනය කිරීමේදී තමතුම ආවිනිකෝ අපේ ලෝකක නිමතු නිසා සමහරවිට හරි මොකද්ද වැරදි මොකද්ද කියලා තේරුම් ගන්න බැරි ඕන ගණනාවක් පැටලලා ඉන්නවා. ඒක බොහොම දිගාරින්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් සමහර වෙලාවට යම් දෙයකට සම්බන්ධ වෙනකොට නොදන්නවත් වුණා මගේ මගේ ලෝකේ හරහා තමයි සම්පූර්ණ බලන්නේ. කතා කරනකොට, සමු කරනකොට මගේ ලෝකේ හරහා තමයි බලන්නේ. එතකොට ඇත්ත සම්මත විපර්තලා පේනවා. ඒ සියලු අත්දැකීම් ගත්ත මගේ ලෝකේ හරහ තමයි අපි හැම වෙලේම දේවල් ග්‍රහණය කරගෙන සිටින් තම්පත් කරන්නේ. ඒකම විකෘතියක් විදිහට අනන්තික බලපාන. කොහොමද මේවා ටික සුද්ධ කරන්නේ?
ඔව්, වෙන අහන්න ක්‍රමයක් නැහනේ. අහන්න තියෙන එකම ක්‍රමය අපි දන්න භාෂාවකින්නේ. අපි දන්න භාෂාවකින් තමයි යමකට අහුම්කම් දෙන්න වෙන්නේ. ඉතින් භාෂාවකින් දොරව නම් ඒක සද්දයක්. සද්ද වලට භාෂා නැහැ, සද්දයක්. ඉතින් සද්දෙත් අපි අත්දැකීම් අනුව අර්ථකථනය කරනවා. ඒ දොරක් වහන එකට භාෂාවක් නැහැනේ. සිංහල දෙහඩ, දෙමළද, ඉංග්‍රීසිද, පාලිද නැහැ. හැබැයි ඒකත් අපි දන්න අත්දැකීමකින් ඒ දොර කියන එක දැකලා තියෙනවා. ඒක වැහෙනකොට නැගෙන හඬේ දෙක අතර සම්බන්ධය අපි හදාගෙන තියෙනවා. ඒ නිසා අපි දැක්කේ නැතත් දොරක් වැහෙනවා. ආයි දොරේ හඬ කියන සංඥා වෙනවා. එතනත් එක්තරා භාෂාවක් තියෙනවා. හැබැයි ඒ භාෂාව පොදු භාෂාවක් නොවේ. කොහොම හරි ඒ අපි දන්න භාෂාවකින් තමයි හැම විටම මේ ඇහුම්කන් දෙන්න වෙන්නේ, අත්දැකීමක් ලබන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි එතන නැවතුනොත් ඒ තමන් අපේ අත්දැකීම්, අපේ අතීත අත්දැකීම් හරහා පමණක්ම නම් අප යමක් විග්‍රහ කරගන්නේ. එතනදී තමයි පටලැවෙන්නේ. මක් නිසාද? ඉතින් අලුත් දෙයක් ඇහෙන්නේ නැහැ නේ එහෙමනම්. කලින් ඇහුණු දෙයමයි ඇහෙන්නේ. ඊට අලුත් දෙයක් ඇහෙන්න ඉඩක් නැහැ. දුටු දෙයමයි පේන්නේ. වෙන අලුත් දෙයක් පේන්නේ නැහැ එහෙමනම්. ඒතරේ මගේ ලෝකයේ ඇතුලේ සිටින තුරු, මගේ භාෂාව ඇතුලේහි සිරකරුවෙක්ව සිටින තුරු මට නිදහස් ලෝකයක් පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ, ඇහෙන්නෙත් නෑ, අත්දකින්න ලැබෙන්නෙත් නෑ. මත් නිසාද? මා මගේම ලෝකයේ සිරකරුවෙක්ව සිටින නිසා. එතනින් එළියට එන්න නම් මුලින්ම අප සිහිය ඇති කරගන්නට ඕනේ. මේ දැන් කොහොමද මට පේන්නේ? ඇහෙන්නේ කොහොමද? ඒ වර්තමාන ශ්‍රවණය, වර්තමාන දැකීම, වර්තමාන අත්දැකීම මුලින්ම දැනගන්න ඕනේ. මේමයි මට ඇහෙන්නේ, මේමයි පේන්නේ, මේමයි දැනෙන්නේ. එහෙම ඇහෙන්නේ ඇයි? එහෙම ඇහෙන්නේ අපේ මගේ ලෝකයේ ඇතුළේ ඉන්න නිසා. මම මගේ ලෝකයේ ඇතුළේ ඉඳගෙන බලන නිසායි මට එහෙම පේන්නේ. ඊළඟට අනේ වර්තමාන පේන විදිහ, ඇහෙන විදිහ හඳුනාගත්තාම අපට පුළුවන් ඊට වඩා වෙනස් විදිහකට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. ඊට වඩා වෙනස් ආකාරයකට දකින්න පුළුවන්, හිතන්න පුළුවන් කියලා බලන්න. අර එකම අච්චුවක හිර වෙලා ඉන්නේ නැතුව අලුත් කෝණ හොයා ගන්න පුළුවන්. ඒ යමක්, යම් සිදුවීමක් දිහා බලන්න පුළුවන්. ක්‍රමවල සීමාවක් නැහැ. මගේ ඇහිම් බලන්නත් පුළුවන්, අනිත් කෙනාගේ ඇහිම් බලන්නත් පුළුවන්, එතන නැති කෙනෙකුගේ ඇහිම් බලන්නත් පුළුවන්. පොලිස් නිලධාරියෙකුගේ ඇහිම් බලන්නත් පුළුවන්. දෙහෙම අපිට අපිව දන්න තාම මේ අත්දක නැති එක එක කෝණ වලින් බලන්න පුළුවන්. ඒ සීමාවක් නැහැ. ඊළඟට දෙහම එක එක හොයාගන්න. මෙහෙම බලන්න පුළුවන්, අර එහෙම හන්දත් පුළුවන්, මෙයා කියන විදිහට බලන්නත් පුළුවන්, මෙයා කියන විදිහටත් බලන්න පුළුවන්. ඒත් එහෙම සීමාවක් නැහැ. අපි සිය දෙනෙන් දන්නවනම් සිය විදිහක් තියෙනවා. ඒතර පොත් 50ක් කියවලා තිනවනම් එතන 50 විදිහක් තියෙනවා. දැන් ඒ ඔක්කොම කරන්න වෙලාවක් නැහැ. නමුත් අපිට එහෙම කීප විදිහකට බැලුවාම මේ මට පේන විදිහ, මට ඇහෙන විදිහ නොවේ, තවත් විදි ආකාර තිබෙනවා කියන එක පේනවා. එතකොට ඒ අතරින් වඩා සහනශීලී වූ රටා හොයාගන්න පුළුවන්. සමහරට මම දැන් හිතන විදිහ අනිත් කියවලා තියෙන පොත්වලට වැඩිය සහනශීලී වෙන්න පුළුවන්. ඒ එහෙමනම් ඊට වඩා වෙනත් හොඳ දෙයක් මුණ ගැහෙනතුරු මේ ඉන්න තැනම ඉන්න එක වටිනවා. අපි ඊට වැඩිය හොඳ, ඊට වැඩිය නිරවුල් කියලා හිතන ක්‍රමයක් වන්න අපිට ලැබුණොත් අපිට පුළුවන් මෙතන අපැල්ල ඇතෙන් එදේ විදිහට බලන්න. ඒ කන්නඩිය දාගන්න, මේ තියෙන කන්නඩිය ගලවන්න. එහෙම ගෙහිලා ඊළඟට අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි මේක දිහා ධර්මානුකූලව කොහොමද බලන්නේ? දහම් මෙහින් කොහොමද බලන්නේ? ඒ ඇහැ තමයි අපි ඇරගන්නට ඕනේ. ඒ කන්නඩිය තමයි හොයාගන්නට ඕනේ. මොනම ආකාරයකට හරි යමක් දිහා බලනවා නම් හෝ අහනවා නම් එතනදී නොතිබුණු ආකූල ව්‍යාකූල තත්ත්වයක් හිතේ ඇති වෙනවා නම් තිබුණු ආකූල ව්‍යාකූල තත්ත්වය වැඩි වෙනවා නම් එහෙමනම් ඒ දහම් මෙහෙ නොවේ. ඒ බලලා තියෙන්නේ දහම් මෙහි නොවේ. ඒ තමයි හොඳම සාක්ෂිය යමක් දිහා නිරීක්ෂණය කරන්නේ දහම් මෙහිද නැද්ද කියන කාරණය හොයාගන්න. කිසියම් දෙයක් දිහා බලනකොට තිබුණු අවුල ලිහෙනවනම් අලුතෙන් අවුලක් ඇති වෙන්නේ නැත්නම් අන්න ඒ දිහා දහම් ඇයින් බැලුවා කියන්න පුළුවන්. එහි දහම ඇරෙන ප්‍රමාණයට තමයි පේන්නේ. ඒ ආන්තන් එල්ලන තියෙන්නේ තී ආන්තම් වේ. ඉතර වඩ වඩා හොඳින් බලන්න බලන්න තව තවත් අපිට ධර්මය විවර කරගන්න පුළුවන්. ඒක සිදුවීම තමයි අවශ්‍ය වෙන්නේ. වෙන දැනුම නොවේ, පොතේ දැනුම. ඒ දැනුම නොවේ, අත්දැකීම. අත්දැකීම කෙරෙහි ඇති වෙන සිහි කල්පනාව. කුමක්ද අත්දකින්නේ? ඒ සිහිය. ඊළඟට ඒ අත්දකින්නේ සමග තමන් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඊයේ සම්බන්ධ වුණු විදිහටම පෙරේදා, පළමුදා, ගිය සතියේ, ගිය මාසේ. එහෙමනම් ඔබතුමා කිව්වාගේ ඒ මගේ ලෝකේ තමයි තාමත් තියෙන්නේ. ඒකෙන් එළියට ඇවිල්ලාම නැහැ. හිතනවා මේ තමයි එකම විදිය, මේ තමයි ඇත්ත, වෙන ඇත්තක් නැහැ. ඇත්තවල වල සීමාවක් නැහැ. ඕනි තරම් ඇත්තවල තියෙන්න පුළුවන්. සත්‍යයන් ඕන තරම් තියෙන්න පුළුවන්. මක්නිසාද හැම සත්‍යයක්ම සාපේක්ෂයි. මේ සාපේක්ෂ සත්‍යයන් වල ගණනක් නිම්මක් නැහැ. බලන බලන විදිහට පේනවා. ඉතින් ඒ පේන විදිහේ බලන විදිහට සාපේක්ෂව ඇත්ත බොරුවක් නෙමෙයි. එම නිසා මොන විදිහේ නිගමනයකට ආවත් ඒ తాවකාලික නිගමනයක් කියන තැන ඉන්න. මොන නිගමනයකට ආවත් අපි අත්දැකීම් පිළිබඳ හන්දටම ඇත්ත කියලා හිතනත් ඒ තීරණේ తాවකාලික තීරණයක් කියන තැන ඉන්න. එතන පදිංචි වෙන්න යන්න එපා. ඔය සංකල්ප කියන්නේ, නිගමන කියන්නේ හරියට පලංචි වගේ. පලංචියක් හදාගන්න. එතකොට මේ පලංචි ඇත්තවල තමයි ඕවක් කොහොමද? ඉතින් බලංචියක් හදාගන්න ඒකේ පදිංචි වෙන්න නොවේ. මේ බලංචිය ඉඳගෙන අපේ මේ සත්‍ය වූ දහම් නිවහන හදාගන්න. මේ දහම් නිවහන හදන එක පැත්තකින් තියලා දැන් කරන්නේ මේ බලංචිය පදිංචි වෙලා මේ බලංචියද හොඳ, මේ බලංචියද හොඳ, ඊට වැඩිය මේ බලංචිය උසයි, මේ ඊට වැඩිය මේක ලස්සනයි කියලා බලංචිය වලට අපි වාද කරගන්නවා. ගහ ගන්නවා, තරඟ කරනවා. නමුත් කොහොමත් පලංචි විතරයි මොන සංකල්පයක් ගත්තත්, මොන ගැනීම ගත්තත්, මොන පොත ගත්තත් පලංචියෙන් එහා දෙයක් තියෙන්න බෑ ওই කිසිම තැනක. මේ කියන දේ පලංචිය. ඉන් එහා දෙයක් තියෙන්න බෑ. මේ පරම සත්‍යයක් කියන එක වචනයකට ගේන්න බෑ. වචනයකට ගෙනෑව ගමන් මේ පලංචි සත්‍යයක් වෙනවා. පරම සත්‍යයක් වෙන්නේ සංකල්පයක් වෙනවා. දෙන්සම මේ ඒ දෙක වෙන් කරගන්න මේ සංකල්පීය සත්‍යයක් තියෙනවා. ඒකතාවකාලිකයි. හැබැයි එතන ඉඳලා ඊට වඩා ස්ථිර වුණු ඊට වඩා සත්‍යයට සමීප වුණු තැනකට යන්න උත්සාහ කරන්න. ඒ ඉන්න තැන ඉඳලා බලන්න හිත දියා හිත කොහොමද මේ වෙලාවේ මේ ඇත්තත් එක්ක හිත නිවිලාද? මේ ඇත්තත් එක්ක හිත තැන්පත් වෙලාද? හිත සංසිඳිලාද? ආවේග සමනේ වෙලාද? කරුණා මෛත්‍රිය මත වෙලාද බලන්න. එහෙම නැත්තම් ඒ හේතු හොයාගන්න. ඇයි එහෙම වෙන්නේ? මේ බලන විදිහ වැරද්දක් තියෙනවා.
මේ ගැටලුව තුලේ දේශන සම්බන්ධව ජීවි කීවා ඔය පුරුදු ඇමරිකන් ඒ තුලින් චරිත ලක්ෂණ පුරුදුගෙන එය මම විදිහට පරිවර්තනය වෙනි අපි ඉහළ දෙනවා කියලා. ඒ එකම මට හිතුණා මේක සමාන මම මේක තාර්කිකව කියන්නු ඉදිරිපත් කරන කුහලක් නිසා අපි භාවනා කරනකොට හුදයි කියලා තියෙන දෙයක් භාවනා කරන පටන් ගන්න පුද්දක පොත්පත් කියවන පුද්දට භාවනා කරන විදිහට භාවනා කරන පුද්දට හැන්දරට භාවනා කරන නබිමාත්ම අඳුම් විලාසිතන්ත වෙනස් කරන දන්නේම නැතුව එකමක් බවට පරිවර්තන වෙනවා. ඒකත් අරගෙම අනිත් පැත්තේ මමක් තැබ්ද චරිත ලක්ෂණ තවතුරින් කියනවා නම් අපි තුන් ජනවාරි මාසේ මම පොතපත කියන පුරුදුන ධර්ම කර්ම ඒ තුළින් දේශන ඇහුවා. ඊට පස්සේ භවනා කරන පුරුද්දට උදේ කරේ නැත්තම් කැමක් කැවෙනවා දැනෙනවා හැඳවෙත් කරන සමහරකට මාසිකට සැරයක් සගේ දේශනයක් වෙනකම් කුතුහලයෙන් ඉන්නවා. ඒක වෙනකම් ඉතර මධිකමක් වාදිනවා. කොහොම හෝ පුරුද්දක්ිය සංකල්පමක් විදිහට ඇවිල්ලා නම් ධර්මනත්ව මම කියලා භවනා යෝගී විශ්වාස කරනවා. එයා පරිකම වැරදි කොටසක්.
දැන් එතන වෙන් කරගන්නට අවශ්‍ය කාරණා කීපයක් තිබෙනවා. මේ සියල්ලම එක ගොඩේ දාලා එක හැන්දෙන් බෙදන්න බැහැ. එකක් තමයි මේ භාවනාව භාවනා කරන්න පටන් ගත්තහම ඒ භාවනා විසින් පුද්ගලයාම වෙනස් කරනවා. මම වෙනස් වෙන්න ඕනේ කියලා හිතලා කරගත යුතු වෙනස්කමුත් තිබෙනවා. ස්වභාවයෙන් භාවනා විසින් කරනු ලබන වෙනස්කමුත් තිබෙනවා. දැන් මම වෙනස් වෙන්න ඕනේ කියලා හිතලා කරන වෙනස්කම් ඒවටින් Taman දන්නවා. හැබැයි ඔබතුමා කිව්වා වගේ භාවනා කරමින් යන විට සමහර විට ඒ ඔබතුමා ගත්ත උදාහරණෙම ඇඳුම් පිළිබඳව තිබෙන උනන්දුවට පුළුවන්. ඒ ඇඳුමින් කැපී පෙනෙන්න හදන ගතිය, ඇඳුමින් විශේෂ පුද්ගලයෙක්ව පෙන්වන්න හදන ගතිය, ඒ ආශාව අඩු වෙලා යන්න පුළුවන්. ඒ ගැන ලොකු වෙනද තරම් සැලකිල්ලක් නැති වෙන්න පුළුවන්. වෙනද වගේ ඒ අනිවාර්යයෙන්ම අවුරුද්දට ඇඳුමක් ගන්න ඕනේ, පඩියට ඇඳුමක් ගන්න ඕනේ කියන ඒවා අත්හැරෙන්න පුළුවන්. ඉතින් ඒවා ස්වභාවයෙන් භාවනා විසින් පුද්ගලයාව සරල තත්ත්වයකට ගේනවා. භාවනා කරන්න කරන්න පුද්ගලයාව සරල අල්පේච්ඡ තත්ත්වයකට ගේනවා. මොකද ඔය මේ මවා ගැනීම අපි හදා ගන්න දේවල්. විතර භාවනාවෙන් ඒ හැදෙන එක නවතිනවා. නවතිනකොට මේ මවා ගැනීම උඩ මවාගත් ලෝකයක් නවතිනවා. මවාගත් පුද්ගලයාත් අතුරුදහන් වෙනවා. අර ස්වභාවික කෙනා ඉතුරු වෙනවා. ඒ එක ප්‍රකාරණයක්. එතට එය මේ පුරුද්දක් ඇබ්බැහිවීමක් නොවේ, ස්වභාවික පරිවර්තනයක්. ඒ භාවනාවෙන් සීකල්පනාව ඇතිවන විට, භාවනාවෙන් අභ්‍යන්තර සතුටක් කෙනෙකුට දැනෙන විට, ඔය බාහිර ඇඳුම් වලින් විලාසිතා වලින් කෑමෙන් බීමෙන් ඒ සතුට හොයාගෙන යන ඒ ප්‍රවණතාවය අඩු වෙලා යනවා. ඒ නිකම් මේ ආසාව අත්හැරෙනවා. අවසාන ප්‍රතිඵලයේ සතුටනේ. ඉතින් ඒ සතුට මෙතනම තියෙනකොට නටන්නෙම කොටද, දඟලන්නෙම කොටද, දුවන්නෙම කොටද හොයාගෙන. ඒ ස්වභාවික ප්‍රතිඵලයක්. ඒට මේ ඇබ්බැහිවීමක් පුරුද්දක් සම්බන්ධ නැහැ. එතනදී වෙන්න පුළුවන් කාරණේ මොකද්ද? දැන් එහෙම වෙනකොට අනිත් අය අහනවනේ, ඇයි මේ, මොකද ඇඳුම, ඇයි මේ පරණේව මඳින්නේ, අලුත් ඒවා, අලුත් එකක් ගත්තේ නැද්ද, ඇයි මඳින්න නැතුව අඳින්නේ, මොනව හරි අහනකොට, ඔන්න අහනකොට Tamanටම ඒ පිළිබඳ අවධානයක් එන්න පුළුවන්. ඇත්තනේ මම වෙනද වගේ නෙවෙයිනේ. දැන් ඊළඟට ඒ කාරණේ Tamanට බද්ධ කරගන්න පුළුවන්. දැන් මම භාවනා කරන නිසා මෙහෙම අඳිනවා. දැන් එතනදි වෙන්නේ වෙනම තත්වයක්. එන්න එතන මමත්වේ එනවා. මුල් අධීරේ මමත්වයක් තිබුණේ නැහැ. එතන ස්වභාවික වශයෙන්ම ආශාව අඩුවීම, මම පිළිබඳ ප්‍රතිරූපය අඩුවීම, මේ බාහිර විලාසිතාවලින් මමව ඉස්මතු කරලා පෙන්වන්න තියෙන ආශාව අඩුවීම තුලින් තමයි තිය සරල වුණා. හැබැයි සරල වුණු ස්වභාවයේ ඉන්පසු මමත්වයෙන් ගන්න, ආත්ම කරගන්නවා. ඒ අනිත්‍යයි කියනකොට, ඒ අය ඒ විශේෂත්වයක් දකිනකොට අන්න මමත්වයේ මතුවෙලා ඒක මම කරගෙන ඊට පස්සේ එදා ඉඳලා උත්සාහ කරනවා ඒ විදිහට ඉන්න. දැන් ඒ වෙනම තත්ත්වයක්. අර මුල් ස්වභාවික තත්ත්වෙ නෙමෙයි. දැන් මෙතන තියෙනවා සක්කාය දිට්ඨිය. මුල් කාරණේ තිබුණේ නැහැ. මෙතන තියෙනවා. ඒ නිසා දුක් විඳිනවා. එහෙම ඉන්න බැරි වුණොත් දුක් විඳිනවා. එහෙම ඉඳලා කවුරුත් ඒ ගැන ගණන් ගත්තේ නැත්නම් දුක එනවා. මේ කාරණේ ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. ඊළඟට දැන් පුරුද්දට ඒ භාවනා කරන වෙලාව, ඒ වෙලාවට වාඩි වෙනවා. මේ පුරුද්දට වාඩි වීමේ වරදක් නැහැ. පුරුද්දට වාඩි වෙන්න. කොයි දේ පුරුද්දට කරන්නේ? නැගිටින්නේ පුරුද්දට, මූණ හොදන්නේ පුරුද්දට, උදේ කෑම කන්නේ ඒ වෙලාවෙ පුරුද්දට. ඒ නිසා පුරුද්දට වාඩි වුණාට කමක් නැහැ. හැබැයි පුරුද්දකට භාවනා කරෙන්නේ නැහනේ. ඒ පුරුද්ද දන්නේ නැහැ භාවනා කරන්න. මේ දෙක දෙක. පුරුද්ද පුරුද්ද, භාවනාව භාවනාව. සිහියෙන් සිටීම පුරුද්දක් වෙන්නේ නැහැ. එනිසා සිහිය පුරුදු කිරීම නෙමෙයි, සිහිය පුහුණු කරනවා. පුහුණු කරනවා. ඊළඟට අප දන්නවා මේ ඒ භාවනාව ඒ වාඩි වී සිටින වෙලාවේ පවණක් නොවේ. අනිත් වෙලාවෙත් අප පුහුණු කරන්නට ඕනේ කියලා. තේතෙන්දි උත්සාහයක් ගන්නවා. සමහර ටික දවසක් වාඩි වෙන්න බැරි වුණා. ඒ ගැන හිතේ කනස්සල්ලක් එන්නත් පුළුවන්. අර වාඩි වෙන්න පුරුදු වෙලා තියෙන නිසා ඒ කනස්සල්ල සිහියෙන් දකින්න පුළුවන්. හැබැයි එයින් පාඩුවක් කරගන්න නැතිව ඉතිරි වෙලාව සිහියෙන් ඉන්න, අවධානයෙන් ඉන්න උත්සාහ කරන්න පුළුවන්. ඊළඟට ඔබතුමා කිව්ව අවසාන කාරණේ ඔය පුරුද්දට දේශනා හිම, ඒක නම් කිසිම පළක් ඇති දෙයක් නම් නොවේ. මේ පුරුද්දක් නිසා අහන්න ඕනේ කියලා හිතලා එහෙම එකක් තියෙන නිසා මාසිකට සැරයක් නෑ. ඒ ධර්ම ශ්‍රවණයේ ගැන කියන්නේ කාලේන ධම්ම සවන. කාලේන ධම්ම සවන. ඒ අවශ්‍ය වෙලාවට බණහන්. අවශ්‍ය වෙලාවට. කාලේන කියලා කියන්නේ ඒකයි. සුදුසු කල. අවශ්‍ය වෙලාවට. අවශ්‍ය වෙලාවට බෙහෙත් ගන්න. එහෙමනේ. බෙහෙත් දෙන්නේ සතියට සැරේයි මාසෙකට සැරේයි කියලා බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ නේ. Tamanට අසනීපයක් තියෙනවා නම් ඒ තියෙන වෙලාවේ බෙහෙත් ගන්නවා. බෙහෙත් දෙන වෙලාවට නෙවෙයි. තමා තුළින්ම දහම අහන්න පුහුණු වෙන්න. තමා තුළින්ම ඔය බාහිර දේශනා ඇහුවා ඇත්තටම හොඳටම ඇති 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 කියනවට වැඩිය ඒක වැඩි. බාහිර දේශනා ඇත්ත අහන්න අහන්න අලුත් දේ දැනගන්න ලැබෙනවා. දන්න දේ දිහා අලුතෙන් බලන්න අවස්ථාව ලැබෙනවා. පැහැදිලි දේ පැහැදිලි වෙනවා. පැහැදිලි දේ වඩාත් සුපැහැදිලි වෙනවා. ඇත්ත නමුත් ඉවරයක් නැහැ. කොතනද ඉවර? දැනුමට නැහැ අවසානයක්. ආන්න තිබුණොත් හොඳයි. නැති වුණත් කමක් නැහැ. මේ ඇසු ටික හොඳටම ඇති. ගමන යන්න නම් අහලා තියෙන ටික හොඳටම ඇති. එහෙම නැත්තම් එන්නේ ඔබතුමා කිව්වා වගේ ඒක හරි භයානකයි. ඇබ්බැහිවීමක් වෙනවා. භාවනා වැඩසටහන් වලට ඇබ්බැහි වෙනවා. දේශනා වලට ඇබ්බැහි වෙනවා. පොතපතට ඇබ්බැහි වෙනවා. මද්‍රව්‍යයකට බැහැ වුණා වගේ නැතුව බැරි වෙනවා. දැන් මුලින්ම මද්‍රව්‍ය වල ස්වභාවය කොහොමද? මුලින් කිසියම් ආස්වාදයක්කට නිගන්. කොමක්ක ආස්වාදයක්? දුම්මැටියක් වුණා. හැබැයි ටික දවසක් යනකොට ඒක බොරුවක් නේ. ආස්වාදයක් තියෙන විදියක් නැහැ නේද? ඒතට ආස්වාදය ඒ මුලාව නැති වෙලා යනවා. ආස්වාදේ නැති වෙනවා. හැබැයි ආස්වාදේ නැති වුණාට දැන් මේ ඇඟට ඕනේ ඇබ්බැහි වෙලා තියෙනවා. ඒතර ඒ වෙලාවට දුම්මැටියක් පානය කරන්න බැරි වුණොත් ලොකු දුකක් විඳිනවා. දැන් ඊළඟට දුම්මැටි බොන්නේ අර ආස්වාදේ ත නෙමෙයි. ආස්වාදයක් නැහැ. දැන් අර දුකෙන් නිදහස් වෙනවා. ඒ දුම්මැටියක් නැති වුණාම දැනෙන කායික මානසික අසහනයෙන් දුර වෙන්න තමයි ඊළඟට මත්පැන් බොන්නේ. මත්ඇටි දුම්මැටි පානය කරන්නේ. මුලින් දහම ඇහෙනකොට අපිට ඒ ලොකු ආස්වාදයක් ලැබෙනවා. එවෙයින් පස්සේ පුරුද්දක් ඇබ්බැහිමක් වුණොත් එහෙම ආස්වාදයට එහා ගිහිල්ලා අර ඒ වෙලාවට ඒක නැති වුණාම දැනෙන පීඩනය, අයියෝ ලොකු අඩුවක් නේ කියලා ඒ තත්ත්වය මග හැරගන්න තමයි ඊළඟට අපි ඒවට එකතු වෙන්නේ, වැඩසටහන් වලට එන්නේ. ඒක සම්පූර්ණ වැරදි. එතන සම්පූර්ණයෙන් අපි හදාගන්නේ භවය. භවය හදාගන්න පුළුවන් ඕනම දෙයක් එක්ක. කෑම බීම එක්ක, දේශපාලනයේ එක්ක, සින්දු එක්ක, නැටුම් ගැයීම එක්ක. ඕනම දෙයක් එක්ක භවය හදාගන්න පුළුවන්. දානිය එක්ක, සීල ව්‍යාපාරය එක්ක, භාවනා වැඩසටහන්, දේශනා, ධර්ම සාකච්ඡා, මේ ඕනෑම දෙයක් එක්ක භවයේ හැදෙනවා, හදා ගන්නත් පුළුවන්. වඩා වැදගත් වෙන්නේ මේ භාවනාව බෙහෙතක් විදිහට ගන්න. මේ දැනුම පොතපතින් ගත් දැනුම, ශ්‍රවණයෙන් ගත් දැනුම, සහ පුහුණුවෙන් ලැබෙන ආභාෂය ඔසුව බෙහෙත සහ ප්‍රතිකාරය ඕනෑම මොහොතක ඕනෑම තැනකදී ඕනෑම සිදුවීමකදී චංචල වෙනවද ආවේගශීලී වෙනවද අන්න එතනදී හඳුනාගන්න මේව රෝග ලක්ෂණ රෝග ලක්ෂණ සාංශාරික රෝගේ ලක්ෂණ මේ කුපිත වෙනවද පෙළඹෙනවද මේ සාංශාරික රෝග ලක්ෂණ එතනදී අර්කිය වූ උපතකින් ඇසු දෙසුමකින් හෝ කළ භාවනාවකින් තමන් හඳුනාගත්ත බෙහෙත ගන්න බෙහෙතක් දෙන්න තමන්ට දීලා බලන්න මේ බෙහෙත වැඩ කරනවද මේ බෙහෙත අහනවද ඒක අහන්න නැත්නම් තවත් බෙහෙතක් දෙන්න තරු මේ සියල්ලම බෙහෙත් විදිහට දකින්න බෙහෙත් වෙන කිසිවක් නොවේ ඔය සමස්ත ධර්මම කියන්නේ බෙහෙතක් වර්තමාන රෝග ලක්ෂණ හඳුනා ගන්න වෛද්‍ය විද්‍යාව ඒ රෝග ලක්ෂණය හඳුනාගෙන එයට දිය යුතු බෙහෙත කුමක්ද කියා සොයාගෙන ඒ බෙහෙත දීම ඇහුවටම නම් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ ඒ හොඳ වුණා වගේ දැනෙන්න පුළුවන්. නම් හොඳ වෙන්නේ නැහැ. බෙහෙත ගන්න ඕනේ හොඳ වෙන්න. මේ මාසේ දැන් මේ වැඩසටහනින් කළ භාවනාවෙන් ඇසු දේශනාවෙන් සම්බන්ධ වූ සහභාගී වූ ධර්ම සාකච්ඡාවෙන් හඳුනාගත්තනේ අලුත් බෙහෙත් ටිකක් එමෙන්ම මෙතෙක් කල නොදුටු අපේ රෝග ලක්ෂණ ටිකක් ඒව රෝග ලක්ෂණ විදියට සමහර විට කලින් හඳුනාගෙන නොතිබෙන්නට ඇති සාමාන්‍ය ගති නිරෝගීකමේ ලක්ෂණ විදියට නමුත් අලුතෙන් අද හඳුනාගත්ත නෑ ඒවත් රෝග ලක්ෂණ එතකොට දැන් අපිට මෙතෙන් සිට මේ මොහොතේ සිට අද සිට අවස්ථාව තියෙනවා මේ රෝග ලක්ෂණ මතුවෙනකොට රෝග ලක්ෂණ විදිහට දකින්න ඒවට මොනවද දෙන්න තියෙන බෙහෙත් බෙහෙතුත් ගන්නවා ඉතින් මේවා දෙන්න එවිට Tamanටම පේනවා සුව වෙන බව ඊළඟ මාසේ පොය වෙනසටහන්ට එන්න බැරි වුණත් නාවත් Tamanṭama තේරෙනවා මාසෙකට කලින් හිටිය කෙනා නෙමෙයි ඒ ලෙඩා නෙවෙයි ඒ රෝගියා නෙවෙයි දැන් සුව වෙමින් සිටින කෙනෙක් එදාට වඩා සුවපත් ප්‍රායෝගික කෙනෙකු වෙන්න බෙහෙත් ගන්න කෙනෙක් වෙන්න සුව වෙන කෙනෙක් වෙන්න නැත්තම් මාසෙකට සැරයක් ක්ලිනික් යනවා වගේ යන්න එපා කොහෙවත්. මේන්නත් එපා වෙන කොහෙවත් යන්නත් එපා. ඒක හරි අපරාධයක්. එකම බෙහෙත් තුඬු ආපහු නියාගන්න ක්ලිනික් එකට යන්නේ එහෙම යන්න එපා. නැවත පොයක් ආවත් නාවත් පොය වෙනසටහනක් තිබුණත් නැතත් මේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ පැවතුණත් නැතත් ප්‍රශ්නයක් නෑ. ඇත්තටම ප්‍රශ්නයක් නෑ. නිරෝගී වෙන කෙනාට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ නිරෝගී නොවන කෙනාට. අන්සියල්ද නැති වී යනවා. අන්සියල්ම මක්නිසා දේවා අනුන්ගේ නිසා. සියල්ලම අනුන්ගේ පොතපත අනුන්ගේ දේශනා අනුන්ගේ වැඩසටහන් අනුන්ගේ මධ්‍යස්ථාන අනුන්ගේ දේව නැති වෙනවා අනිවාර්යයෙන්. අපට නැති වෙනවා. ලෝකෙ තියෙන පුළුවන් නමුත් අපට නැති වෙනවා. ඉතින් අපේ නොවන දේ නැතිවීම වළක්වන්න අපට බැහැනේ. අපේ නොවන දේව අපේ නොවන දේ නැති වෙනවා. නැති වෙන දේ නැති වුණාවේ. නැති වෙන දේ අනුන්ගේ දේවල් නැතිවීමට හෝල්ලන්නේ නැන්නේ. බය වෙන්නත් එපා. රාජ්‍ය නීතියක් ඔක්කොම භාවනා මධ්‍යස්ථාන වහන්න පුළුවන් එක නීතියක්. පුළුවන්. සියලුම භාවනා වැඩසටහන් නවත්තන්න පුළුවන්. ධර්මදේශනා නවත්තන්න පුළුවන්. එක දවසකින් පුළුවන්. ඒවා අපේ නෙවෙයි. ඒ අපේ නොවන දේවල් අනුන්ගේ දේවල් අනුන්ට පුළුවන් නවත්තන්න. වාඩි වීම තහනම් කරන්න පුළුවන්. පරියන්කේක වාඩි වීම ඇස් වහගෙන සිටීම නීතියකින් තහනම් කරන්න පුළුවන්. බැරිද? පුළුවන්. රටේ නීතියක් ගෙනාව පරියන්කේක වාඩි වීම තහනම් කොන්ද කිලින් තියාගෙන සිටීම තහනම් ඇස් වහගෙන ඉීම තහනම් වම් අත උඩ දකුණු අත තබා ගැනීම තහනම්. ඉතින් වාඩි වෙන්න බැහැ. ඒ ප්‍රශ්නයක් නෑනේ. එකත් අපේ නෙමෙයි. ඒක ඉරියව්ව ශරීරේ අපේ නෙමෙයි. ඒක කාගේ හරි නෑ ගත්තා. ඒ වගේ අනුන්ගේ දේවල් අපලඟ තියන් ඉන්නවා. ඒ වගේ ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. හැබැයි හැමදේම තියාගන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. කිසි එකක් හැමදේම කරන්නත් බෑ තියාගන්නත් බෑ. ලැබින්න අවස්ථාවේ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනෙ ගන්න. හැබැයි හෙට දවසෙත් ඒවා ඒ විදිහටම තියෙයි. එන්න පුළුවන් වෙයි ඊළඟ පෝයකුත් පායයි. එදත් භාවනාවක් තියෙයි, දේශනයක් තියෙයි. නෑ ඒක නම් හීනයක්. නොවෙන්න තියෙන ඊට වැඩි, සිදුවෙන්න තියෙන ඊටට වඩා ඒවා මත ජීවත් වෙන්න එපා. ඒ මත යැපෙන්නත් එපා. බලන්න හොඳට මොනවද Tamanta අයිති නැති. ඉතින් මේකක්වත් අයිති නැහැ. මේ අපි කාටවත් අයිති නැහැ. මේ ශාලාව අපි කාටවත් අයිති නැහැ. මේ පොය දවසත් අයිති නැහැ අපි කාටවත්. මේ හඳ අයිති නැහැ. මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. කාටවත් ගන්න බැරි එකම එක දෙයයි තියෙන්නේ සිහි කල්පනා. සිහියෙන් සිටීම තහනම් කරන්න බෑ කාටවත්. මොනම නීතියක් ගැනලවත් තුවක්කුවක් පෙන්නලා සිහියෙන් හිටියොත් වෙඩි තියනවා, බෙල්ල කපනවා. ඒක කරන්න බෑ. හුස්ම ගැනීම නවත්තන්න පුළුවන්. නහය මිරිකල හුස්ම ගන්න එක නවත්තන්න පුළුවන්. හැබැයි අන්තිම හුස්ම හරි සිහියෙන් ගන්න එක නවත්තන්න බෑ. ඒ අන්තිම හුස්ම ඒක හරි සිහියෙන් ගන්න එක තියෙන්නේ අපේ අතේ. එනිසායි තමන්ගේ කියා යමක් තියෙනවා නම් අන්න ඒ ගැන විශ්වාසී තියාගන්න. ඒ විතරයි ඉතිරි වෙන්නේ. වෙන කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඒවා තියෙනවා, අර දේ තියෙනවා, මේ දේ තියෙනවා, අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, අතන තියෙනවා, මෙතන තියෙනවා. ඒවා මේ මොහොතේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතින් ගන්න පුළුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න. හැබැයි ඊළඟ මොහොතේ තියෙයි කියලා විශ්වාසයෙන් බලාපොරොත්තුවක් හදාගන්න ඉන්න එපා. මේ නිදාගෙන හැරෙනකොට සියල්ල නැති වෙලා තියෙන්න පුළුවන්. අපේ ඇතේ තියෙන එකම එක දෙයයි සිහි කල්පනාව පමණයි. සිහියෙන් ඉන්නවද නැද්ද? එහෙනම් කිසිම කෙනෙක් මත රඳා පවතින්නේ අම්මා තාත්තා මත, බිරිඳ සැමියා මත, දුව පුතා මත, ගුරුවරයා මත, අඳුගානේ බුදුහාමුදුරුව මතවත් නෙමෙයි ඒ කාරණේ නම් තියෙන්නේ. සම්පූර්ණයෙන් තමන් මතේ. එනිසා සතර සතිපට්ඨානෙම තියෙන්නේ තමන් මතේ. ඒ හොඳටම ඇතිනේ. මදිද? හොඳටම ඇති. ඒ සතර සතිපට්ඨානිය මගේ ඇතේ කියා නොදන්නා කෙනා, තමන්ගේ ඇතේ කියා නොදන්නා කෙනා අර දේවල් මතයකද? ඒවල් පුරුද්දට බැහැවීමට සතියකට සැරයක්, මාසිකට සැරයක් ක්ලිනික් එකකට යනවා වගේ එහෙම පුරුද්දක් හදාගෙන ඒව උඩ ඉන්නවා. සුවවීමක් නැහැ. මේ කිසි කෙනෙකුට අභියෝගයක් කරන්න බෑ. සිහියෙන් සිටින එපා කියලා තර්ජනයක් කරන්න වෙන්නේ. තර්ජනය කරන්න වෙන්නේ පුද්ගලයා වඩා වඩා සිහියෙන් ඉන්නවා. ඒ ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. කෙනෙකුට තර්ජනය කරන්න සිහියෙන් ඉන්න එපා, අවධානයෙන් ඉන්න එපා කියලා වෙන්නේ වඩා වඩා සිහියෙන් ඉන්නවා, වඩා වඩා අවධානයෙන් ඉන්නවා. කියන්න පුළුවන් දෙන්නේ කතා කර කර ඉන්නවා, තව කෙනෙක් ළඟ ඉන්නවා කියන මේ අපි දැන් කතා කරන දෙයට අහුම්කන් දෙන්න එපා. දෙම කියන්න බලන්නේ කිව්ව ගමන් වෙන්නේ මොකද්ද? වැඩියෙන් අහුම්කන් දෙන්න පටන් ගන්න ඕනේ නැති වුණා. ඒ තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒක ලොකු උදව්වක්. මේ ලෝකේ කවුරුවත් තර්ජනයක් නැති තැනක සිහියෙන් ඉන්න ස්වභාවයෙන් පෙළඹීමක් එන්නේ නැහැ. ස්වභාවයෙන් පෙළඹීමක් එන්නේ අර ලෝකේ යන රටාවට, දුවන රටාවට, මේ උත්සව වලට, වැඩසටහන් වලට, පෙරහැර වල වලට, ඒ ව්‍යාපාර වලට යන්නේ.
අවුතරයිද මේ අගේ මිත්‍රයෙකුට දෙවියන් ප්‍රශ්නයක් ගැන අහන්න. මෛත්‍රී භාවනාව මේ ධර්මාපෝධයේ යොදාගන්න කොහොමද කියලා හයිලයිට් කරන්න පුළුවන්.
ඒ කාරණේ ඉතින් අය බොහොම ජනප්‍රිය මට්ටමින් ගත්තොත් නම් ඔය කරණීය සූත්‍රේ පැහැදිලිවම විස්තර කරලා තියෙනවා. කොහොමද මේ මෛත්‍රිය ධර්ම අවබෝධයකට ගෙනියන්නේ කියලා. ඒ කරණීය සූත්‍රේ මෙත්ත සූත්‍රය රටාව අධ්‍යයනය කළොත් ඒ බොහොම සරල පැහැදිලි නිසක පිළිතුරක් දෙනවා. කරණීය සූත්‍රය බොහොම ඍජු උත්තරයක් දෙන ওই ප්‍රශ්නෙට. ඒ ලොකු සාහිතිකයක් දෙනවා. ඒ සාහිතිකේ සාමාන්‍ය ওই සතිපට්ඨාන සූත්‍රය දීලා තියෙනවා. සූත්‍ර දෙක තුනක දීලා තියෙන මේ දෙක තුන අතරින් කරණීය සූත්‍රය එකක්. දැන් බොහෝ සූත්‍ර තියෙනවා එහෙම සාහිතිකයක් දීලා නැහැ. නමුත් කරණීය සූත්‍රය දෙනවා මේ විදිහට හිටියොත් නැවතනම් මව කුසකට එන්නේ. දැන් ওই මෛත්‍රිය මෙත්තා ඒක මේ අපි ඒක වරද්ද දකින තියෙන තැන් කීපයක් තියෙන එකක් තමයි මේ මෙත්තා ඒක භාවනාවක් කියලා ඒ එක තැනකට දාලා තියෙනවා මෙත්තා භාවනා කියලා. ඊළඟට ඒ මෙත්තා භාවනා කියලා හදාගෙන ඊළඟට ඒක සමත භාවනාවකට දාලා තියෙනවා. එහෙම දාන්න හේතු ඇති. දැන් නැවත නැවත සුවපත් වේවා සුවපත් වේවා මොකක් හරි නිදුක් වේවා නිරෝගී වේවා දැන් එහෙම ප්‍රකාශයක් එහෙම වාක්‍යයක් නැවත නැවත උච්චාරණය කරනවා නම් මෙත්තා කියලා හිතාගෙන ඔව් එහෙමනම් ඉතින් ඒ සමත භාවනාවක් තමයි. ඒ හිතේ සමාධියක් ඇති වෙනවා. මෙත්තාවක් ඇති වෙන්නේ නැහැ. සමාධියක් ඇති වෙනවා. ඒ වාක්‍ය නෙවෙයි වෙන ඕනෑම වාක්‍යයක් නැවත නැවත කියලා බලන්න. ඕනෑම වාක්‍යයක්. එකම වාක්‍යයේ වචන දෙක තුනක වාක්‍යයක් හොඳට දිග නොවි හොඳ අවධානයෙන් නැවත 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 කියන්නේ කිව්වහම සමාධියක් එනවා. ඒ සමාධිය විසින් සතුටක් ඇති කරනවා. ඒක තමයි සමාධියේ ඊළඟ ලක්ෂණය. සමාධිය ඇතුලේ සුඛයක් තියෙනවා. ප්‍රීතියක් තියෙනවා. කායික සැපකුයි මානසික සතුටකුයි දෙකක් තියෙනවා. හිතත් එකඟ වෙනවා. ඒකට අමුතුවෙන් ওই සූපත් වේම කියන්න ඕනේ ඕනෑම කිසි තේරුමක් නැති වචනයක් කිව්වත් එච්චරයි වෙනසක් නැහැ. ඉතින් එහෙම බැලුවොත් නම් ඔව් ඒක සමත භාවනාවක් තමයි. හැබැයි දහමේ විස්තර කරන මෙත්තාව නම් එහෙම සඳහන් කරණීය සූත්‍රය ගත්තාම ඒක සමතේ නෙවෙයි. ඒ ලොකු මේ සම්පූර්ණ ජීවිතයේ අඹරවන ක්‍රමවේදයක් තියෙන්නේ. පටන් ගන්නකොටම මෙහෙම පුළුවන් කියලා පටන් ගන්න බෑයි කියලා හිතනවනම් අනේ මට බෑ තීන මිද්දේ තියෙනවනම් ආත්ම විශ්වාසය නැත්තම් ඇති කරගන්න ආත්ම විශ්වාසයේ සක්කෝ පුළුවන් කියලා ඊළඟට බලන්න අවංක වෙන්න මේ විදිහට අල්පේච්ච වෙන්න ඇහුම්කන් දෙන කෙනෙක් බවට පත් වෙන්න ප්‍රඥාවන්තයෙක් විසින් බැරදි කියා කියන පුංචි හෝ දෙයක්වත් නොකරන කෙනෙක් බවට පත් වෙන්න. දැන් මේ සුසුකන් 14ක් කියනවා. මෛත්‍රී කරන්න කලින් මේ සුසුකන් ටික ඇති කරගන්න. ඒතරේ තමන්ට මෛත්‍රී තියෙන කෙනෙක් තමයි ඒවා කරන්න පටන් ගන්න. එහෙම නැත්තම් කරන්නේ නැහැ. තමන්ට වෛර කරන කෙනෙක්, තමන්ට දේශ කරන කෙනෙක්, අපාය ගියත් කමක් නැහැ කියලා හිතන කෙනෙක් කවදාවත් එහෙම එන්නේ නැහැ. ඒතර පටන් ගන්නෙම තමන්ට මෛත්‍රී තියෙනවා. ඕනෙම දෙයක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුස්ක විදර්ශනාව ගන්නකෝ. ඔය මෛත්‍රිය පැත්තකින් ඉතර දැන් පිළිගත්ත මතයේ විදර්ශනාව තමයි නිවන් දකින්න තියෙන ක්‍රමය කියලා. ඒ කරන්නේ තමන්ට මෛත්‍රී දෙන කෙනෙක්. තමන්ට ද්වේෂ කරන කෙනෙක්. කවදාවත් විදර්ශනාව පටන් ගන්නෑ. බණක් අහන්නේ නැහැ. ඉතින් මේ ආරම්භයේ මෛත්‍රිය ධර්ම මාර්ගයේ තමන්ට තියෙන මෛත්‍රිය. මේ මෛත්‍රිය බොහොම මේ පටු තැනකට ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා ඒක අවඥාවට ලක් කළා. මෛත්‍රියට දේශ කරන தத்துவෙට ඇවිල්ලා තියෙනවා. මෛත්‍රී භාවනාවට දේශ කරන. මෛත්‍රියේ පළවෙනි ප්‍රකාශයනේ අහං අවීරෝ හෝමි වෛර නැත්තෙකු වෙම්මා. ඒ තමයි මෛත්‍රියේ ආරම්භය. අහං අවීරෝ හෝමි වෛර නැත්තෙකු වෙම්මා. දැන් ඒ එතන ඉන්නවා. එහෙම හිතමින් ඉන්නවා මම වෛර නැත්තෙකු වෙම්මා. කවුරු නිසාවත් මම වෛර ගන්න කෙනෙකු වෛර කරන කෙනෙකු නොවෙම්මා. ඊළඟට අනිත්‍යයටත් ඒකම කියනවා. ඒ අය වෛර නැත්තෝ වෙත්වා. ඒතර මා නිසා කිසි කෙනෙක් තරහක් ඇති කරනවද? කිසි කෙනෙකු නිසා මම තරහ ගන්නෙත් නෑ. මම හේතුවක් වෙන්නේ නෑ තව කෙනෙක්ගේ වෛරයකට. දැන් මේ තමයි ලස්සන පදනම මෛත්‍රියට. දැන් මෙහෙම ඉන්නද උත්සාහ කරන්නේ? මෙහෙම හිතේ හිතේ හිතීම විතරක් නොවේනේ. මෙහෙම ජීවත් වෙන්න උත්සාහ කරනවා. කවුරු මොනවා කරත් මම තරහ ගන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඊළඟට අනිත් අයව තරහ ගැස්සෙන දේවල් චේතනාත්මකව තමන්ගේ අතින් වෙනවා නම් ඒව අත්හරින්න පුරුදු වෙනවා. දැන් එහෙම ඉඳ හිතුවට වෙන්නේ නැහැ. දැන් හිතුවට අදිෂ්ඨානයක් තිබුණාට වෙන්නේ නැහැ. තරහ එනවා. සමහරට අනිත්‍යයට තරහ යන දේවල් අපි අතින් කෙරෙනවා. අන්න එතනදී වෙන්නේ Tamante තරහ ඒම ගැනත් අපි තරහ ගන්නවා. අනිත් අයව තරහ ගස්සපු එක ගැන තමන් තමන් එක්ක තරහ ගන්නවා. දැන් සතිපට්ඨානේ වඩනකොටත් ඒ වෙන්න පුළුවන්. සිහියෙන් ඉන්නවා, හැම මොහොතකම සිහියෙන් ඉන්නවා, හැම හුස්මත්ම සිහියෙන් දකිනවා කියන අදිස්ථානේ සතිපට්ඨානේ වඩන්ද පටන් ගත්තත් සිහියෙන් ඉන්න බැරි වුණාම සිහියෙන් ඉන්න බැරි වෙනකොට තරහ එනවා. අයියෝ මට සිහියෙන් ඉන්න බැරි වුණානේ, අපරාධනේ කාලය හිත දිවුවානේ කියලා තරහ එනවා. ඉතින් මෛත්‍රිය පුහුණු කරන කෙනෙකුට ඉක්මනට ඒ තරහ අඳුනා ගන්න පුළුවන්. අඳුනාගෙන ඒ දුවන හිතත් එක්ක මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන්. නැත්තම් ආපු තරහ ගැන මෛත්‍රියක් ඇති කරගන්න පුළුවන්. ඔය ව්‍යාපාද නීවරණය කියන්නේ තරහට නෙවෙයි, තරහත් එක්ක තරහ ගන්න එකට, ගැටීමත් එක්ක තරහ ගන්න එකටයි ව්‍යාපාදේ කියන්නේ. මූලික දෝෂ කියන එක නැති වෙන්නේ ව්‍යාපාද නීවරණය නැති වුණා කියලා. දැන් කාමච්ඡන්දේ කියන්නේ ලෝභයට නෙවෙයි, ඒ ලෝභය කෙරෙහි ඇති වෙන ඇලීමට, ලෝභී දේවල් වලට ඇතිවන ඇලීමට තමයි කාමච්ඡන්දේ. ව්‍යාපාදේ කියන්නේ ගැටීමට ඇතිවන, ගැටීමත් එක්ක තියෙන තරහට. ඒකට මෛත්‍රී භාවනාව උදව් වෙනවා ව්‍යාපාද නීවරණය ප්‍රහීණ කරන්න. ව්‍යාපාද නීවරණය ප්‍රහීණ වුණාම තමයි ඒ නීවරණ ප්‍රහීණ වීමෙන් තමයි ඇත්ත තේරෙන්නේ. මම වෛර නැත්තෙකු වෙම්මා. හැබැයි එහෙම හිතුවට වෛර එනවනේ. වෛර එනකොට බලනවා ඇයි එන්නේ කියලා. ඒකත් එක තරහ අරගෙන වැඩක් නැහැ. තරහ ගත්තත් තරහ එනවා. තරහ ගත්ත ගැනීම එක්ක ආයෙ තරහ ගන්නවා. ඒකට ඉවරයක් නැහැ. එහෙම නෙමෙයි. ඇයි තරහ ගන්නෙ? මට ඉන්න ඕනේ තරහ ගන්න නැතුව. හැබැයි එහෙම ඉන්න බෑනේ. ඇයි බැරි කියලා හොයන්නේ. ඒ හොයනකොට අන්න තරහ එන හේතු පේනවා. හේතු තියෙනකල් තරහ එනවා. තරහත් එක්ක තරහ හරගෙන වැඩක් නැහැ. තරහ අහිංසකයි. ඒ හේතු එකතු වුණාම තරහ එනවා. එයා මොනවා කරන්නේ? වහිනවා කි. ඒ අවශ්‍ය හේතු එකතු වෙනකොට වැස්ස එනවා. වැස්සත් එක්ක තරහ හරගෙන මොනවා කරන්නේ? මෛත්‍රී භාවනාව කරන කෙනා බලනවා මේ තරහයින හේතු මොනවද? එයාට තමයි පේන්නේ. තරහ නොගෙන ඉන්න අවශ්‍ය නිසා ඒ තරහයින හේතු දකිනකොට ඒ හේතු අතාරින්න යා උත්සාහයක් ගන්නවා.
අගතිම එකතු කරන්නේ කැමති පුරුත් කීකට අභියෝග කරපු ධර්ම දේශනාවක් මේක මාස දෙක ප්‍රථම වුණා. එහිදී ඉතින් ඔක්තෝබර් මාසේ පොඩි දිනේ සර්විසින් කරපු ධර්ම දේශනාවක් එහිදී මාගේ පුරුත් කරපු අභියෝග කරපු අවස්ථාව මේ අගතිම පොඩි භාවනාවට මම හසුනේ පදින් කරනවා මම තමයි අපිට මතකද කියලා මතක ඇත. ඒ දේශනාවේදී මූලික කාරණා තමයි අපගන්නු එකක් තමයි භාවනා මධ්‍යස්ථානයකට බැහැ කෙනෙක්ව භාවනා කරනවා. නැත්නම් භාවනා යෝගියෙ විකර්ණ භාවනා මධ්‍යස්ථාන දෙවිකාරණී මතු කරනවා සමුගේ ඉරියව්ව භාවනා යෝගියෙ විකර්ණ නැහැ. තුන්වෙනි මතු කරනවා භාවනා ක්‍රමය. මොකක්ද ක්‍රමය? භාවනා කිරීමේ බොහෝ භාවනා යෝගියෙ කරන්නේ නැහැ කියලා. මේ දේශනේ දීර්ඝයි ප්‍රයකමාරක් තියෙනවා. මේ දේශනේ සාර්ථක කරන්නේ මම උත්සාහ කරන්නේ. නමුත් අත්දැකීම් විතරක් යම් විග්‍රහ මත අවබෝධ වෙන්න. එහිදී මේ දේශනේ කියන ක්‍රමයක් සිද්ධ කරන සොළු කාරණා කිහිපයක්. එනම් දැන් අපි ආකල්ප තියෙන කර්ණ මධ්‍යස්ථානයේ තාව නැත්නම් කන්දක් වල තියෙන මධ්‍යස්ථානයේ තාව මගේ භාවනාව හරියාවේ කියලා. ඇත්තින්ම එහිදී මතු කරන්නේ භාවනා මධ්‍යස්ථානයේ කිසියම් තාවකාලික තත්ත්වයක් දෙන්න පුළුවන් භාවනා කරගෙන යනවා තම සතියේ මේ තැන ඉන්නවා කියන කාරණේ හොතු කරගන්න. අපි කොතන හිටියත් සතියෙන් ඉන්නත්නම් ඒ භාවනා මධ්‍යස්ථානයේ කොච්චර පිළිදුණා ඒ භාවනා පරිවර්තන එක බිල්කාරණේ අපි ඉන්න ඉරියව් සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. කොටපති කියන පස්මාන සමයෙන් එකක් තමයි ඉතර බාහිරින් දීන්නේ භාවනා හරියට. ඉතින්දි ඒ දේශනේ කරනවා කරන්නේ ඒ කරන ඉරියව් වලින් වැඩවත් තියෙන්නේ තම කොයි විදිහේ ඒ ඉර ඉන්නවද කියන සත්‍ය නිර්මාණය පමණයි ඒ භාවනා සිද්ධිය. නැත්නම් භාවනා යෝගී දී කරන්නේ තමයි ඉරියව් වලින් තමයි මොන සිහියෙන් දේවිව කරන්නේ කියන කමිනකාරී ක්‍රමය ගැන කමිටේ තුනක් අපේ විද්‍යාවන් දිනන විවිධයි කියන පොත්පත්වල අපි අහනවා මොන භාවනා ක්‍රමයක කරන්න කියලා. ඒකෝ කියනවා අනපමසති භාවනා කරනවා, විපස්සන භාවනා කරනවා, සමත භාවනා කරනවා කියලා. මෙතනදී අභියෝග කරනවා ඇත්තෙන්ම අපි කොමුණ ක්‍රමයෙන් මේ වැඩගත් වෙන්නේ අපි කරන ක්‍රමේ වෙලාවෙදී අපි සතියේ ඉන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා මතක තියෙනවා අපි කුසුණියා බලාගෙන ඉන්නවා නම් අපේ සතියේ ඉන්නවා නම් අපි භාවනා කරනවා. කුසුණ බලාගෙන වෙලාවෙදී අපි ශබ්දයක් ඇහෙනවා නම් අපි වෙලාවෙ ශබ්ද ගැන තමයි අවධානය යොදන්නේ. කොහොමද අපි එතන කුසුණ සම්බන්ධව භාවනා කරන්නේ නැතිව කරන්නේ? ඔබ තමයි මට තේරුම් සරල දෙයක්. ඉතින් මගේ අත්දැකීම ගත්තාම මට ඒක අවස්ථාවේ ඉස්සුවා මේ ජීවිතේ හැම කෙනම අපිට පුළුවන් භාවනා කරගන්න කියලා. ඒ කියන්නේ අපි පුරුද්දට අපි කරන භවන මධ්‍යස්ථානය කියනවා නම් ජීවිතයට අනුකූල සම්පූර්ණ වෙනස් දෙයක්. ඒ වගේම බුදුන් වහන්සේ කියන කාරණා සම්බන්ධයෙන් සද විසිනේ කියන්නේ භවනාව හොදේ ඒ තනි ඉරියව්වකට යොමු කරන්න එපා. ඉරියව් හතරෙන් මේ භවනාව ගෙනියන්න කියලා. අපි බස් ස්ටෑන්ඩ් එකේ හිටියා, කාර්යාලයේ හිටියා, කතා කරලා මුදිනා මාධ්‍ය දුන්නා. සතියෙන් ඉන්නවා නම් ඒ කාරණා පිට වෙනවා කියන කාරණාත්මකමයි මේ මෙතන හැදෙන්නේ මතු කරන්නේ. මම එක අධ්‍යක්ෂකව පුත්‍ර කියනවා මම මේ මධ්‍යස්ථානයේ තාලේ සිකුරාද. මේ සිකුරාද එන්න ප්‍රථම මම අධ්‍යස්ථාන කරගත්ත නිලපද අනුසුරු මම අද සතියේ ඉන්නවා කියලා. මම භවනා කරනවා කියන අදහස මගේ උදේ තිබුණේ මම සතියේ ඉන්නවා. එතකොට මගේ ගමන දුෂ්කරයි. පැය 7ක් හිට ගන්නවා. මම මේක කොටස් වලට කඩලා මගේ ගමේ ඉඳන් පිටකොටුවට කොටුවට පිටකොටුව දෙනකම් මම සතිය පිහිටෙව්වා. පස්සේ ගියා නම් පිටුලේදී වෙනස් වීම මම හැමදේම වර්ධනය කරා. ඊට පිටකොටුවේ නම් ගලා හම්බිය දෙනකම් මම ආය සතිය පිහිටුවා විශ්වාස කළා. ඊට පස්සේ ගලා හම්බිය මෙහාට එන බස් එකේ මම සතිය පිහිටුවා විශ්වාස කළා. එතන ඉඳන් ඔබිස්කන් දින වෙනම දිනකම් සතිය පිළිගන්න මේ කිසිම අවස්ථාවක මම උත්සාහ කළේ නැහැ. මොන ක්‍රමයකට මම භාවනා කරනවා කියලා නමුත් හැම දෙයක් වුණ මට ගතිය ලැබුණා. මොකද මේක ප්‍රථම ක්‍රමයට ඇවිල්ලා තිබුණා. නමුත් මේ ලැබු ප්‍රතිකිය මට අලි විචිත්‍ර වුණා. මේ භාවනාව හුදෙක් මධ්‍යස්ථානික ක්‍රමයකට ක්‍රමයකට සිල්පිට වඩා විහාර්ය දෙයක් කියන එකම නිසා මට මුත්තේල්ල මේ භාවනා අවසන් කරන්න හැකියාවල හඳේ ගන්න දෙසි නිසා ඒකට ගොඩක් පින්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මම ඒ දේශනේ අපි මාස දෙකක් පස්සේ මම දෙක ප්‍රථම මම මෙතෙක් කල කිවොත් 40 ඔක්කොම මම අයින් කළා. මම පොත් ගුල්ලේ අලුත් පොත් අවුත් මම ගන්නවා. මම මෙතන තියෙන පොත් ඔක්කොම මෙතන කරනවා. සල්ලි දීලා ගන්නවා. මම දේශනේ මම පරීක්ෂණයක් වශයෙන් කළා. මේ තුන මාස දෙක තුන මම පොත්පත් කියවන්නේ නැහැ. ධර්ම දේශනා කරන්නේ නැහැ. හැබැයි අර කියපු දේශනේ හැටියට මගේ ජීවිතේම හදාගන්නවා කියලා. මම පොත් 200ක් 500ක් කියපු නැති අධ්‍යයන ප්‍රමාණයක් මට මේ මාස දෙක තුන ලැබුණා. ඒක මම ආරාධන කරනවා. මේ උත්තර මාසය අවශ්‍ය දේශනේ කියවලා මේ අහලා මේ සංගීතය භාවනාව නම් සිලී කරගන්න මේ මනුස්සය නොවෙන නිසා අපි අර එක තැන අහකේ මේ කරක් කරනවා වගේ වටේ එක තැන කරගෙන ගතියක් ආවා. ඒක කොහොම බිඳලා දැම්ම මේ දේශනේ. නැවතත් තින් ඒ කොස්තම සද්දාවි ඒක තමයි මගේ
ඔබතුමාට බොහොම පිං ඒ සිහිය පිටවන්න ගත්ත උත්සාහය ඒ සිහිය පිටවන්න යදාගත් උපක්‍රම ඒ ලැබිණු ප්‍රතිඵල ගැන අපව දැනුවත් කිරීම ගැන යත්කීම පහල දෙනා සමගම බෙදා ගැනීම ගැන ඇත්තටම මේ භාවනා කරන්න අවශ්‍ය නම් කාරණා දෙකක් අමතක කළා දාන්න. ඒ සැබවින්ම මේ මාර්ගය යන්න අවශ්‍ය නම් අවංකවම ගැඹුරින් පළවෙනි කාරණිය තමයි මේ මම භාවනා කරන කෙනෙක් කියන එක. තමන් භාවනා කරන කෙනෙක් යෝගියෙක් ඒක අතහැරලා දාන්න. එතකොට භාවනා යෝගියෙකු නොවි භාවනා කරන්න පුහුණු වෙන්නේ. යෝගියෙක් වෙන එක ලේසි, භාවනා කරන කෙනෙක් කියන එක හිතාගන්න එක නෙවෙයි සිතවිල්ලක්. ඒ සිතවිල්ල ඕනම කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. ඒක අමුතුවෙන් මේ ධර්මයන් දැනගන්න පුහුණු වෙන්න වාඩි වෙලා ඉන්නේ මොනවත් ඕනේ නැහැ. ඔය බොහෝ දෙනෙක් තැන් තැන් වලදී මුණ ගැහුණාම ගමන් බිමන් යනකොට ඉතින් විස්තර කතා කරනකොට මේ භාවනා ක්‍රම අපිත් භාවනා කරනවා. අපිත් භාවනා කරන්නේ මොකද්ද කරන්නේ? තේ අය එක්ක මත්පැන් බොනකොට ඒක ඒ ගැන විතරයි සිහිය තියෙන්නේ. වෙන ඒවා ගැන හිතන්නේ නැහැ. ඒ වෙලාවෙ හිතෙන්නේ නැහැ. ඒ බොන එක ඩ්‍රින්ක් එක ගැන විතරයි හිතන්නේ. ඒකනේ භාවනා සමහරට ඔය ගායක ගායිකාවන් මොන ගැහුණාමේ අය කියන ඔය වෙලාවේ සින්දු කියන වෙලාවේ ඒ ගායනය කරන වෙලාවේ ඒ ගැන විතරයි අවධානය දෙන්නේ. වෙනම ලෝකෙක ඉන්නේ. අනිත් මොනවත් මතක නැහැ. ඒක භාවනාවක්. අපි භාවනා කරලා ඒක සිතිවිල්ල. ඒ සිතිවිල්ල ඕනම කෙනෙකුට ඕනම කරන දෙයක් එක්ක ඇති කරගන්න පුළුවන්. ඔය පහුගිය සතියේ තිබුණු ඒ වැඩසටහනට ඒ විදේශීය දැන් ආපු වැඩසටහනේ ඇවිල්ලා හිටිය ඒක ඇමරිකන් කාන්තාවක් එතුමිය කියනවා එතුමිය යුදහමුදාවේ වැඩ කරන්නේ. ඒත් එතන භාවනා කරනවා. අපි භාවනා කරන යාමීක ඒක සිතිවිල්ලක්. එහෙම දුවක් වක් අතට අරගෙන ඒ ඉලක්කය අල්ලගෙන හරියට වෙඩි තියෙන එක භාවනාවක් කියලා කෙනෙක් කියනවනම් ඒක සිතිවිල්ලක්. ඒ නිසා ඒ සිතිවිල්ලට රැවටෙන්න එපා. ඒකේ එහෙ ඇත්තකුත් නැහැ, හරයකුත් නැහැ, ගත යුත්තකුත් නැහැ. ඒක බොරුවක්. කවුරු හරි හිතනවා නම් මම තමන් භාවනා කරන කෙනෙක් කියා එතනම භාවනාව නැහැ. ඒක නිකන් සිතිවිල්ල, හුදු සිතිවිල්ලක් පමණයි. ඒක වචනයක් විතරයි. මම කාට හරි නමක් දුන්නහම යන් දනපාලි කිව්වා කියන්නේ ඒකින් කියවෙන්නේ නැහැ නේ. එතන එයාට සල්ලි තියෙනවා. එයා තමයි මේ මුදලට අධිපති, පාලනය කරන කෙනා. එහෙම එකක් කියවෙන්නේ නැහැ. ඒක නිකන් වචනයක් විතරනේ. ඒ වගේ තමයි භාවනා කරන කෙනෙක්. ඉතින් ඒ අනන්‍යතාවය, ඒ කාඩ් එක හුඟල් දෙනෙක් අද ගහ ගන්නවා. භාවනා කරන කෙනෙක් කියන කාඩ් එක Tamanට ගහ ගන්නවා. ඒ ඩෙන්ටිටි කාඩ් එකේ අනන්‍යතා හැඳුනුම්පත් ඒ ගහගත්ත ගමන්ම ඒ ඉවරයි. ඔක්කොම ඉවරයි. ඉතින් මෙයාට භාවනාවක් නැහැ. ඒකෙත් විශේෂයකේ එක එක කාඩ් තියෙනවා. මේක විදර්ශනා භාවනා කරන කෙනෙක් කිව්වොත් තමයි ඒක හොඳම එක. ඊට මෙහා සමත කිව්වහම ඒකේ ඒ ඩෙන්ටිටි කාඩ් එකේ ඉච්චර නෑ වටිනාකම. එතන මේ බලන්න සක්කාය දිට්ඨිය හදාගන්න හැටි. ඉතින් සක්කාය දිට්ඨිය නැති කරන්න ගිහිල්ලා නැති සක්කාය දිට්ඨිත් හදාගන්න. මේ තමයි පළවෙනි කාරණේ. භාවනා කරන කෙනෙකු නොවි භාවනා කරන්න පුරුදු වෙන්න. මොකද ওই දෙක එකට යන්නේ. භාවනා කරන කෙනෙක් ඉන්න කල භාවනාවක් වෙන්නේ නැහැ. එතන ඉන්නේ එයාව පෝෂණය වීමක්. ඒ භාවනා කරන කෙනාව එයාව ලුකුවට හදාගන්න, එයාව සතුටු කරන්න, එයාට ඕනේ පැයක් වාඩි වෙලා ඉන්න, හෙලවෙන්නේ නැතුව පැයක් වාඩි වෙලා ඉන්න ඕනේ යාට. හෙලවෙන්නේ නැතුව පැයක් හිටියොත් එයාට සතුටුයි. හේ භාවනාව නෙමෙයි එයාට සතුටුයි. හිත දිවෙ නැත්නම් එයාට සතුටුයි. එයාව සතුටු කරන්න එහෙම කෙනෙක්ව හදාගෙන භාවනා කරන කෙනෙක් කියා කෙනෙක්ව හදාගෙන එයාව සතුටු කරන්න කරන ව්‍යායාමයක් බවට මේ අභ්‍යාසය පත් වෙනවා. ඉතින් භාවනාවක් නැහැ. භාවනාව ඉවරයි. පළවෙනි කාරණය නැවතත් අවධාරණය කරන්නේ ඒ සිතිවිල්ල ඇති කරගන්න එපා. ඒ සිතිවිල්ල ඇති වුණත් අත්හැරලා දාන්න. මම භාවනා කරන කෙනෙක්. එහෙම කෙනෙක් නැහැ. ඕනෑම දෙයක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. භාවනා කරන කෙනෙක් ඉන්න බෑ. වෙන ඕනෑම දෙයක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඉන්න නිසානේ සසරයි. සසරක් තියෙන්නේ ඒ නිසානේ. එතන භාවනාව සසරක් හදන්නේ නැහැ. මේ කාරණේ තේරුම් ගන්න. මේක මේ ව්‍යාකරණ ප්‍රශ්නයක්වත් භාෂාවේ වාග් විද්‍යාවේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. ධර්මයේ තියෙන සරල කාරණයක්. බොහොම සරල කාරණයක්. ඕනෑම දෙයක් කරන කෙනෙක් ඉන්න පුළුවන්. ඒ පුළුවන් නිසානේ සසරේ ඉන්නේ. සසරක් හැදෙන්නේ දිගින් දිගටම සසරේ යන්නේ යන කෙනෙක් ඉන්න නිසානේ. භාවනා කරනවා ඒ වෙනස්. ඒ සසරක් හදන්නේ. සසරේ යන කෙනෙක්ව හදන්නේ. දෙවෙනි කාරණය අමතක කළා දාන්න භාවනාව කියන වචනේ. මේ වචනේ හිරිහැරයක්, කරදරයක්, බරක්. මේ භාවනා කරනවා නෙවෙයි. ඒ ඔය වචනෙට ලොකු මේ වටිනාකමක්වත් මේ අද කාලේ වගේ මේ ව්‍යවහාර වීමක්වත් ඒ බුදුහාමරන් කාලේ තිබුණේ නැහැ භාවනාව කියන වචනේ. බොහෝ දෙනෙක් ඒ වචනේ බොහෝ සූත්‍ර හම්බෙනවා ඒ වචනේ නැහැ එකකවත්. දැන් කර්ණී සූත්‍රේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයේත් ওই වචනේ හොයා ගන්න බෑ. ওই විදිහට භාවනා කියන වචනේ. ওই විදිහට. ඉතින් අද වෙනම මේ විෂයක් හදාගෙන තියෙනවා භාවනා කියන. වෙනම විෂයක්, විශේෂ විෂයක්, විශේෂ පුද්ගලයන් බිහි කරන විෂයක්. අති විශේෂ මමත්වයන් හදන විෂයක්. නෑ එහෙම එකක් නෑ. ඔබතුමා කිව්වා වගේ සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න එහෙම හිතන්නේ. සිහියෙන් ඉන්න යන්නේ. සිහියෙන් ඉන්නේ. සිහියෙන් ඇවිදිනවා. මේ සක්මන් භාවනා කරනවා නෙමෙයි. ඒක වැරදි. ඒ සක්මන් භාවනා කියන වචනයක් නෑ. ඇත්තටම ගියොත් එහෙම බුදුදහමට. තියෙන්නේ සිහියෙන් ඇවිදීම. ආනාපාන සති කියන වචනේ තියෙන ආනාපාන සති භාවනා නොවේ. මේ වචන හරියට දැනගෙන පාවිච්චි කරාට කමක් නැහැ. නමුත් මේ වචනයක් ආවම අපි මේ වචනෙට ලොකු තැනක් දෙනවා. අර මුල් ආනාපාන සති ඔක්කොම අමතක කරලා භාවනාව විතරයි ගන්න එළියට. එතකොට ඒ නිකම්ම නිකන් හිස් ලියුම් කවරයක් බවට පත් වෙනවා. කිසිම පණිවිඩයක් නැති හිස් ලියුම් කවරයක්. මේ භාවනා කියන වචනේ අද හිස්ම හිස් කවරයක් බවට පත් වෙලා ලස්සන කවරයක්. බොහොම ලස්සන කවරයක්. නමුත් ඇතුළ හිස්.
විපස්සනා භාවනා කරන කෙනෙක්ට සිහිය සහ වීර්ය ආදේශ වෙනකොට
ඒ සිහියෙන් තොරව කෙරෙන්නේ කල්පනා කිරීමක් නේ. විපස්සනාවක් නෑ, විශේෂයෙන් දැකීමක් වෙන්නේ නෑ. සිහිය නැති තැනක වෙන්නේ කල්පනා කිරීමක්. ඔය අසිහියෙන් කරන්නේ කල්පනා කර කර ඉන්නවා. චින්තනයක් හදාගන්න පුළුවන්, දර්ශනයක් හදාගන්න පුළුවන් අසිහියෙන්. නමුත් දැක්මක් නැහැ. සිදුවන දේ පේන්නේ නැහැ නේ සිදුවන ආකාරයට. අපි හිතනවා මෙහෙම තමයි වෙන්නේ, මෙහෙම තමයි වෙන්න ඕනේ, මෙහෙමයි නොවෙන්න ඕනේ. ඉතින් එතන වෙන්නේ කල්පනාවක්, දෘෂ්ටි හදා ගැනීමක්. ඒ නිසා සිහිය අත්‍යවශ්‍යයි විපස්සනාවට. එලන් තමන් විපස්සනා කරන කාරණයක් තියෙනවනේ, කුමක් හරි දෙයක් පිළිබඳව. ඒ දේ සමගම රැඳෙන්න වීරියක් ඕන. එතනින් එහාට යනවා, වෙන කාරණාවලට යනවනේ. වෙන කාරණාවට යනකොට තමන් විපස්සනා කරන මාත්‍රිකාවට ම නැවත නැවත එන්න ඕනේ වීරිය. මාත්‍රිකාවෙන් පිටතට යන්න වීරියක් අවශ්‍ය නැහැ. එය નિરાයාසයෙන් සිද්ධ වෙනවා. නමුත් ආගමනේ ආපසුවේම වීරියෙන් කරන්න. වීරිය නැති තැනක ආපසුවේමක් නැහැ. දිවීමක් මිසක්. නිතර නිතර තමන්ගෙන් අහන්න සිහියෙන්ද ඉන්නේ කියා. ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් කවුරුවත් අහන්නේ නැහැ. කොහොමද කියලා අහනවා. කොහොමද? සැප සනීප, හොඳින්ද, සනීපෙන්ද, හරදරයක් නැද්ද? නමුත් සාමාන්‍යයෙන් කිසි කෙනෙකු නොඅසන මේ ප්‍රශ්නය අප අපෙන්ම සිහිතු වෙනවා. සිහියෙන්ද ඉන්නේ? සිහියෙන්ද කතා කරන්නේ? සිහියෙන්ද හුඟකන් දෙන්නේ? සිහියෙන්ද වාඩි වී ඉන්නේ? සිහියෙන්ද බලන්නේ? සිහියෙන්ද මේ අතපය දිගාරින්? සිහියෙන්ද ටැප් එක අරින්නේ, වහන්නේ? දොර අරින්නේ, දොර වහන්නේ? ඒ අහන්න පුරුදු වෙන්න. තමන්ගෙන් මේ ප්‍රශ්නේ අහන්න පුරුදු වෙන්න. අහන්න. සිහියෙන්ද? සිහියෙන්ද මේ කටයුතු කරන්නේ? උත්තර දෙන්න යන්න එපා කියා. ආව සිහියෙන් තමා. උත්තරයක් අවශ්‍ය නැහැ. මේ හැම ප්‍රශ්නෙටම උත්තර හොයන්න යන්න එපා. විශේෂයෙන් මේ ප්‍රශ්නෙට. මේක පිළිතුරක් නෙමෙයි අවශ්‍ය. අවදි වීම. ඒ ප්‍රශ්නයත් එක්ක අප අවදි වෙනවා. සිහියෙන්ද අතු ගන්න? සිහියෙන්ද ලියන්න? කියවන්න? වෙන කවුරුවත් සරණ යන්න බෑ මෙතනදී. වෙන කාටවත් කියන්න බෑ. මේක අපම කරගත යුතු දෙයක්. ඉතින් කරගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ ප්‍රශ්නේ අපෙන්ම අහන එක, නැවත නැවත අහන එක. සිහියෙන් ඉන්න. සිහියෙන් හිටියත් නැතත් ওই ප්‍රශ්නේ ඇසු ගමන්ම සිහිය ඇති වෙනවා. ඒ ප්‍රශ්නය සිහියට ආමන්ත්‍රණය කරනවා, සිහියට ආරාධනා කරනවා. එන්න. සිහියට අවශ්‍යයි ඇරයුමක්. බලහත්කාරයෙන් ඇතුල් වෙන කෙනෙකු නෙමෙයි සිහිය. අසිහිය තමයි බලහත්කාරයෙන් ඇතුල් වෙලා බලහත්කාරයෙන් අයිති කරගන්න යන්නේ. Tamanට අයිති නැති දේවල්, අයිති නැති තැන්. නමුත් සිහිය එන්නේ ඇරයුමක් කළොත් පමණයි. එම නිසානේ වීරිය අවශ්‍ය. නැත්තම් වීරියක් ඕනේ. සානිතර නිතර සිහියට ආරාධනා කරන්න. නිරතුරුවම තමන්ගෙන් අහන්න ඔබ සිටින්නේ සිහියෙන්ද? හරිම ලස්සන ප්‍රශ්නයක්. පපුවටම වදින ප්‍රශ්නයක්. හදවතටම දැනෙන ප්‍රශ්නයක්. අවදි කරවන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නයත් සමග සෑහෙන වෙලාවක් කෙනෙකුට සිහියෙන් ඉන්න පුළුවන්. ඉතින් ආයෙත් සිහිය නැති වෙනවා, අමතක වෙනවා, අසිහියෙන් වැඩ කෙරෙනවා. නැවතත් අහන්න. නැවත නැවතත් අහන්න. මේ අභ්‍යාසයේ ඉදිරි මාසයේ කරන්න බලන්න. මේ මොහොතෙන් පටන් ගන්න. අවශ්‍ය නම් තව කෙනෙකුට උපකාරයක් කරන්න. මෙන්න කළ හැකි හොඳම උපකාරය අහන්න ඔබ සිහියෙන් දින්න. මලක් තේරෙන්නේ නැති මොකද්ද මේ කියන්නේ? කිසිද කියලා කමක් නැහැ. නමුත් අහන්න සිහියෙන් දින්න. ඔබ දන්නවාද ඔබ මොනවද කියන්නේ? ඔබ දන්නවාද ඔබ කරන්නේ මොකන්ද? එහෙම සමාජයක් අපි හදන්න ඕනේ. එහෙනම් කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි කියන්නේ මේ ගමනට කල්යාණ මිත්‍රයෝ ඕන කියන්නේ මේ පොත් කියවන්න නෙවෙයි. පොත් ලියන්නත් නොවේ. අවදි කරව. මේ කාරණේ සමාජගත කරන්නේ දැන් පටන් ගත්තාම ඊළඟට ඒ අනිත් අයත් තමයි. එයාට තේරෙන්නේ වෙනස ඔය ප්‍රශ්නය අහුකම. ඔබ ඉන්නේ අවධානයෙන්, සිහියෙන්ද, අවදියෙන්ද? මෙතනදී ඉන්නේ, වර්තමානයේදී ඉන්නේ. මේ ගේ ඇතුලින් පටන් ගන්න. දන්න කියන ළඟ ඉන්න යාළුවෝ කාර්යාලේ දැන් දන්නවනම් මේ නිද වෙනවා නැත්තම් භාවනා කරන ඉතින් ඒ අයත් එක්ක පුළුවන් එතනින් පටන් ගන්න. තමන්ට තමන් වෙනුවෙන් කළ හැකි ලොකුම දෙයක් තමා මේ අවදි කරවීම, සිහියෙන් ඉන්නේ කියා ඇසීම. ඒ වගේම අනිත් පැයට එනේ වහල වැඩක් නෑ. නින්දම ගියාද, අතෙත් ගියාද, මෙතෙත් ගියාද, අර පොත කියවුවද, මේ බණ ඇහුවද, අර වැඩසටහනට ගියාද, ඒවා නිකන් අනම්ම නම් වල්පනම්. ඒවා වැඩක්ම නෑ. එහෙම අහනකොට ඒ අයත් දන්නවනේ අපේ සිහියෙන් දින්නේ කියලා. වෙන පාරවල් නැහැ නේ. වෙන පාරවල් තියෙනවා නම් මේ සිහියට ඒකායන මාර්ගය කියන්නේ නැහැ. තව පාරවල් ගොඩක් තියෙනවා. එවිට වැටහේවි මේ ප්‍රශ්නය ඇසීමේදී, මේ ප්‍රශ්නයක් සමග අවදිවීමේදී වැටහේවි ඉන්න තැන, ඉන්න ඉරියව්ව, මොනවද කරන්නේ, ඒවයි කිසිම වටිනාකමක් නැති බව. වටිනාකමක් නැහැ කියන්නේ මේ මාර්ගයට වටිනාකමක් නැහැ. කොහෙද ඉන්නේ, මොන ඉරියව්වේද ඉන්නේ, මොනවද කරන්නේ, වෙනසක් නැහැ. කොතන හිටියත්, මොන ඉරියව්වේ හිටියත්, මොනවා කරමින් හිටියත් කිසිම වෙනසක් නැහැ. සංසුන්තාවේ අඩු වැඩිවීමක් වෙන්න පුළුවන් ඉන්න තැන අනුව ඉරියව්ව අනුව කරන දේ අනුව. නමුත් දැකීමේ අඩුවක් නැහැ. ඉන්න තැන දැනේවි ආධ්‍යාත්මික සෙනසුනක් බව. කොතන හිටියා ඉරියව්ව දැනේවි පරියංකයක් බව. මොන ඉරියව්වෙ හිටියා කරන ක්‍රියාව දැනේවි කමඨහනක් බව. මේ තමා ක්‍රියා භාවනා. ක්‍රියා භාවනා ඉතින් බුදුදහම හඳුන්වා දුන්නේ ක්‍රියා භාවනාව. බුදුදහම එනතුරු පැවතුනේ අක්‍රියාකාරී භාවනාවක්. මේ සියලුම ක්‍රියාවන් අතර වනගත වී හිමාලයට ගොස් පලක් බැඳගෙන මුල් සමස්තයම අක්‍රියාකාරී කිරීමක් තමා තිබුණේ භාවනා නාමයේ. සමාධි නාමයෙන් තිබුණේ අක්‍රියාකාරී ශරීරය නිෂ්ක්‍රීය කරනවා, හුස්ම නිෂ්ක්‍රීය කරනවා, සිතිවිලි නිෂ්ක්‍රීය කරනවා, සියල්ල නිෂ්ක්‍රීය කරනවා. ඒ සියල්ල නිෂ්ක්‍රීය වුණාම එනවා අන්න මේ තමා මොක්ෂය, මහා සමාධිය. දැන් බුදුහාමුදුරෝ හොයාගත්තේ හොයාගෙන උන්වහන්සේ අවබෝධ කරගත්තේ අවබෝධ කරගෙන දේශනා කළේ ඒ නිෂ්ක්‍රීය භාවනාව නෙමේ ක්‍රියා භාවනාව. ක්‍රියා භාවනාව ඒ ක්‍රියා භාවනාවේ පියතුමා පියා තමයි බුදුරජාණන්. පස්සේ කවුරුත් කවුරු හරි ඒක නම ලියාගත්තට ඒ නමේ වැදගත්කමක් නැහැ. බුදුහාමුදුරුව තමා ක්‍රියා භාවනාව පෙන්වලා දුන්නේ. කිසිම බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට කිව්වේ නෑ උතනින් තව තැනකට යන්න කියලා. කිසිම ගිහි කෙනෙකුට කියලා නෑ ඔය ඉන්න තැනින් තව තැනකට යන්න මේ ක්‍රියා භාවනාව සඳහා. එහෙම කියන්නේ කොහෙද ඉන්නේ කියලා අහලත් නෑ. රස්සා වෙනස් කරන්නේ නිමාඩු ගන්න. මෙසේ කියන්නේ ලොකු කාලයක් ඉස්සරහට අපේ ජීවිතේ නැති නිසා. ඒ තියෙන පොඩි කාලේ ඒ කාලෙත් කොපමණ තව දේවල් කරන්න වෙනවද? ඒ ඇස්සේ මේ පූර්ණ කාලීනව භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා පලක් බැඳගෙන එක කමටහනක ඉන්න ලැබෙනම නම් හොඳයි. නමුත් කීයෙන් කී දෙනාට ද එහෙම ලැබෙන්නේ? වෙන නොලැබුණා කියා ගැටලුවක් නැහැ. මේ බුදුදහමේ අනන්‍ය වූ ක්‍රියා භාවනාව අප තේරුම් ගන්න තියෙනවා නේද? ඒ අදිෂ්ඨානය මේ අවුරුද්දේ අන්තිම 15ක පොය දවසේ අපි හැමදෙනාම ඇති කරගනිමු. භාවනා කරන කෙනෙකු නොවි භාවනා කරන්න, භාවනා කරනවා කියන සිතිවිල්ලෙන් තොරව සිහියෙන් ඉන්න, තමන් ගැන සැලකිලිමත් වෙන්න, නැවත නැවත තමන්ව අවදි කරවන්න, ඒ වගේම පුළුවන් කෙනෙක්ව අවදි කරවන්න. ඒ අදිෂ්ඨානය සමග අප මේ පෝයදා වැඩසටහනේ අවසාන නිමේෂයට පැමිණෙමින් සිටින්නේ. මේ වෙලාවේ අපි උදෑසන සිට කළ ඒ දහම් කටයුතු සිහිපත් කරගනිමු. බොහොම දුරු කතර ගෙවාගෙන මෙතෙන්ට ආවේ. විශේෂයෙන් මේ දේශගුණය කාලගුණය කොහෙටවත් යන්න හිත දෙන්නේ නැති, යන්න හදනකොට අනිත් හැම දෙනාම එපා කියන දේශගුණයක්. ඉතින් එහෙම දේශගුණයක් නැද්දී පැමිණීමම ලොකු ජයග්‍රහණයක්. ඒ පැමිණ අපි පරියංක භාවනාවේ දුනා, සක්මන් භාවනා කළා, බණ ඇහුවා, මෙනෙහි කළා, ධර්ම සාකච්ඡා කළා, දන් දුන්නා, ඒ දෙන දානයන්ට සම්බන්ධ වුණා. එතන මේ සියල්ල දෙස අවසානයේ ආපසු හැරී බැලීමෙන් ඇති වෙන්නේ හිතේ ප්‍රසාදයක්, සතුටක්, කිසියම් දුරකට තෘප්තිමත් හැඟීමක්. මේ සියලු කටයුතු වලින් ජීවිතයට ආලෝකයක් වැටුණා. ඉතින් ඒ සුභවාදී මානසික මට්ටමේ සිටින මේ වෙලාවේ අපි කෘතවේදීව මේ වෙලාවේ අනුස්මරණය කරමු, සීපත් කරගනිමු. මේ වැඩසටහනට දානමය අනුග්‍රහය දක්වපු කල්‍යාණ මිත්‍ර පින්වතුන් පින්වතියන් ගැන එතුමන්ලා එතුමියන්ලා කිසිවක් අපින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් හදවතේ ඇති වෙන කෘතවේදීත්වය වචනේ ප්‍රකාශ කිරීම යුතුයකම. ඒ වගේම හැම දෙනා තුළම ඒ කෘතවේදීත්වය ඇති කිරීම භාවනාවක්. ඊයේ සවස ඒ දානමය අනුග්‍රහය අපට දැක්වේ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා. හැම දෙනාම දන්නවා මේ මධ්‍යස්ථානයේ යාවචීව හිතවත් එක් වගේ අද උදෑසන දානය පිරිනැමුවේ ඒ වගේම මධ්‍යස්ථානයේ යාවචීව හිතවත් එක් කල්‍යාණ මිත්‍ර කුමාර මහත්මයා. ඔය මධ්‍යස්ථානයේ පළ කරන දහම් පොතපත ඒ මුද්‍රණය කිරීමේ වැඩි බර දරන්නේ එතුමා. එතුමා ඒ දානය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කරේ නැහැ. මොකක්ද ආරම්භ කවදාවත් කියන්නෙත් නැහැ. දහවල් දානේ අපට පිළිගන්න කල්‍යාණ මිත්‍ර අජන්තා මහත්මිය එතුමියත් ඔය හැම දේශනයක්ම දේශනේ යන වෙලාවෙම ලියනවා. මෙතන මේ ගිය මාසේ දේශනේ වෙන්නත් මෙතන ගෙනල්ලා තියෙනවා. ඒ දේශනේ අහන ගමන්ම ලියනවා. ලියලා ඊළඟ මාසෙ එනකොට ලියලා ගෙනල්ලා දෙනවා. ටයිප් කළා. එතුමිය මේ දානේ අද දවල් පිරිනමන්නේ එතුමියගේ මියගිය තෙමාපියන් වලිසුන්දර ඒ අප්පච්චි, ඒ වගේම ඒ රම්මණිකා මෑණියන්, ඒ වගේම නැන්ද මාමා දෙපළ, කරුණාරත්න මාමණ්ඩියත්, මුතුමැණිකේ ඒ නැන්දම්මත්, එමෙන්ම ඒ පවුලේ යම් තාක් දෙනා මිය පරලෝකයට, ඒ වගේම ඔබ අප හැම දෙනාටම සම්බන්ධ මිය පරලෝකයේ හැම දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමේ කෘතවේදී චේතනාවෙන් තමා ජන්ත මහත්මිය දහවල් දානය පිරිනැමුවේ. ඉතින් අපි මේ වෙලාවේ අපි පින් දුන්නත් නැතත් ඒ පින දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපි පුණ්‍යානුමෝදනා කළත් නැතත් දානමය චේතනාව ඇති වුණු මොහොතේ සිට ඒ මුදල් එකතු කරනකොට, මුදල් වියදම් කරනකොට, දේපල් මිලදී ගන්නකොට, ඒවා සකස් කිරීමේදී, රැගෙනීමේදී පින් සිද්ධ වෙනවා. ඒවා පිරිනමනකොට පින් සිද්ධ වෙනවා. වෙනම වෙලාවක් අරගෙන අමුතුවෙන් මේ පුණ්‍යානුමෝදනාවක් කරන්න අවශ්‍ය නැහැ. පින කියන එක ක්‍රියාවත් සමගම සිදුවන දෙයක්. නමුත් චාරිත්‍රයක් විදිහට, යුතුකමක් විදිහට, කෘතවේදී හදවත් තියෙන ඇත්තන් විදිහට අපි මේ වෙලාවේ ඒ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා, කල්‍යාණ මිත්‍ර කුමාර මහත්මයා, කල්‍යාණ මිත්‍ර අජන්තා මහත්මිය ඒ අපට පිරිනමන දානීය පිරිනමු දානීය ගැන සිහිපත් කරගනිමු. එතුමන්ලා එතුමියන්ලා නමින් මිය පරලෝකීය ඒ නම් සඳහන් කළ නොකළ, ඒ වගේම ඔබ අප හැම දෙනා නමින්ම මේ පරලෝකීය යම්තාක් ඥාතීන් හිත මිත්‍රාදීන් සිටිනවා නම් මේ පින්කම සම්බන්ධ වෙන්න කැමති, පින්කම දිහා බලලා සතුට වෙන්න කැමති, හැම දිනාටම හොඳ අවස්ථාවක් ලැබුණා. සමහර විට ඉන්න තැන්වලින් මෙබඳු පින්කම් කරගන්නට හැකියාවක් නැති වෙන්න පුළුවන්. සංවිධානය කරගන්න ඉතින් අපේ යුතුකමක් පින්කම් සංවිධානය කිරීම. සංවිධානය කරාම සංවිධානය කරන්න බැරි නමුත් කැමති අය මනසින් එකතු වෙනවා. ඒ තමයි අනුමෝදනය. අනුමෝදන් වේවා. අනුමෝදන්ව දහම සජීවීව පවතින සුගති ලෝකවල ඒ හැම දිනාටම ජීවත් වෙන්නට හැකි වේවා. ඔබ අප හැම දිනාටමත් මේ දහමට සජීවීව සම්බන්ධ වෙන්න හැකි වේවා. ඒ දහමට සජීවීව සම්බන්ධ වී සජීවීව දහම පුහුණු කරන්නට අවශ්‍ය කායික මානසික නිරෝගී බව විවේකයේ සහ කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.